Honorable Harshad Nanakar, your time starts now. You have 20 minutes.
Istuti Garu Niyojakata Nayakathubani Ma Magi Katawa Kirimata Pera Garu Vipaksha Nayakathuba Visin Karunu Kipayak Ismathu Kala Mata Kiyanna Awashya Wena Karanawa Tamai Ara Gurupathwim Sambandhayen Wu Torotoru Garu Vipaksha Nayakathuba Idiripath Kare Sampurna Naha Eka Asampurnayi Mak Nisada A Patim Sambanding, Sangwar in Larin Visin, Shresta the Karin, Adu Hapara Power Latibuna, A Nadu Hatara, Nishprabauna, the Kan Supreme Court taking a Nishprabakala them, and Ehin the Tamai, Ape Janadi Butua Vashis Hataviki way, A Sangwar in Larin Dat, Anit Larin Tavagema, Vibahage Liela, Guru Patim Gan in Negila, Parthore Rastia Dinovi, Mogodun, Ekakala, Devanua, Oba Marna Parikshur Gadaki day. On the Labina Mudala, Pramanot Natibava Piliganova, Air Pramanot Pramanekata Increase Kirima Sanda, Avashe, Sakacha Mevanata Vatinama, On the Ganang Vedical Lavitrak Madi, Onge Vagavimat, Onge Vurtime Bavat, Yama Karekata, Addictionekota Paripal Nekrima Vashevenoa Mudal Vedikrima Samagama, Namute, Vedikrima Tapisakacha Karming, Memotino. එහෙමනම් ගරු නියෝජක කතානායකතුමනි මගේ කතාව අද විවාදයට ගන්නේ රට තුල නීතිය විධානය සහ පාලනය ස්ථාපනය කිරීමට උරුදෙන ප්‍රධාන අමාත්‍යාංශික වැය ශීර්ෂය මේ අපේ රජයේ දෙවනි අයවැය අපට ලැබුණේ සියලු සම්පත් වලින් සපිරි ඉතාමත් සුමටව ක්‍රියාත්මක වන අමාත්‍යාංශයක් නොවේ අපට මතක ඇති මම ගියවර මගේ කතාවේදී අධිකරණ ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්න ටික කිව්වා අධිකරණ ශාස්ත්‍රයේ පවතින උග්‍රව මානව සම්පත්තිගේ ඩිජිටල් ආර්ථික අධිකරණ පද්ධතියක් නොමැතිවීම නඩු අවසන් කිරීමේ ප්‍රමාදය ජාත්‍යන්තර දර්ශකවල පහළට යාම බන්ධනාගාර තදබදය ජාතික ඒකාබද්ධතාව සංහිඳියාව ස්ථාපිත කිරීමේ ගැටලුම ගිය පාර කීවා පසුගිය වසර කාලය තුළ මේ ප්‍රශ්න සියල්ල සම්පූර්ණයෙන් විසඳන්න බැරි වුණත් මේ ප්‍රශ්න විසඳන්න ඉතාමත් හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන් වුණා ඇතැම් ප්‍රශ්න විසඳුවා කාලයක් පුරා ඇති වෙලා තිබුණු මේ ප්‍රශ්න වලින් සමහරක් තවත් විසඳන්න තිබෙනවා අපේ උත්සාහය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් උත් පිළිඅරගෙන තිබෙනවා ඔබ අන්තර්ජාතික ඇතුළලා බැලුවොත් World Justice Project එකේ තිබෙනවා Global Rule of Law Index ඒකේ අපි 2025 අවුරුද්දේ 75 ඉඳන් 74 වෙනි ස්ථානයට අවිල්ල තිබෙනවා එක් ස්ථානයක Absence of Corruption Index දූෂණය නොමැති වීමේ දර්ශකයේ Hatta Tungunistan in the Hatta Equinistan of Pamila Tibino. Eva Gamer Raja Vagavimasa, Vinivitabave Salakabala, Open Government Index A K, Hatta Tungunistan Esita, Panas Namavanastan, Stana Hathering Idrita with Tibino. Fundamental Rights Index. Again, Emanu Himikam Darshake, Asu Hayavanistan in the La, Asu Pasuristan at Patu Tibino. Eanu Api Pendum Karatibino, Raja Manu Himikam Marakaki Rime Menma. අනෙකුත් ජාත්‍යන්තර දර්ශකවලත් ප්‍රගමනයක් පෙන්වුම් කර තිබෙනවා ජාත්‍යන්තරයේ පිළිගෙන තිබෙනවා. ඒ වගේම සිවිල් ජස්ටිස් ඉන්ඩෙක්ස් එකේ 103 වන ස්ථානයේ සිට 100 වන ස්ථානයට පැමිණීමට හැකි වී තිබෙනවා. ඒ වගේම ඉතාමත් සතුටට පත්විය හැකි කරුණක් ලෙස දක්වන්නේ අධිකරණයේ ස්වාධීනතාවය සහ විගණනයේ ස්වාධීනත්වය සලකා බලන constraints on government powers index. එකේ 76 වන ස්ථානයේ සිට 67 වන ස්ථානයට ස්ථාන 9කින් වසරක් තුල ඉදිරියට පැමිණෙන හැකි වෙලා තිබෙනවා මේක තමයි ජනාධිපතිතුමා කිව්වේ අපේ රටේ පුරවැසියන් ලෝකයේ ඉදිරියේ නැවතත් පිළිගැනීමට පත් වෙන තත්වයක් නිර්මාණය කරනවා කියලා ඒක තමයි මේ සිදුවීමෙන් පවතින්නේ ගියවර ඇයවැයෙන් අධිකරණ ශාස්ත්‍රයට විශාල මුදලක් රජය වෙන් කළා පෝසත් රටක් ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට උරුම කිරීමට යන ගමනේදී සෑම විටම නීතිය විධානය හා පාලනය ස්ථාපිත කිරීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතුමයි ඒ නිසා අධිකරණ ශාස්ත්‍රයේ මෙවර අය වැයුණු රුපියල් බිලියන 58.5ක වියදම් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි මම මේ අමාත්‍යාංශයේ බාරගත්ත විගස අධ්‍යයනයක් කරලා ඉදිරියට යන්න තියෙන ගැටලු මොනවද කියලා හඳුනා ගැනීම සිද්ධ කළා. ප්‍රධානම ගැටලුව වුණේ උග්‍ර වාන සම්පතින්ගේ. ඉතාමත් සතුටුයි කියන්නේ මේ අභියෝගාත්මක අවස්ථාවේ වුවද මේ වෙනකොටත් පුරප්පාඩු සදා බදවා ගැනීම 2871කට ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන කමිටුව අනුමැතිය දීලා තිබෙනවා. ඉන් 1315ක්ම අධිකරණ සඳහා ඒ වගේම බන්ධනාගාර සඳහා බදවා ගැනීම 1086ක් ඒ අතර තිබෙනවා. මේ වන විට එම බදවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ගරු කතානායකතුමනි, අධිකරණ අමාත්‍යාංශය තමයි මේ රටේ අපරාධ නීතිය, සිවිල් නීතිය ඇතුළු නීති ප්‍රසංස්කරණ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ප්‍රමුඛතම ආයතනය වන්නේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියලා තියෙනවා අපි නීති සකස් කරන්නේ විශේෂඥ කමිටු මගින් කියලා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී මහ ජනදහස් විමසලා බලනවා. මනා අධ්‍යයනයකින් තොරව නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් නොගෙන තනි මතයන්ට නීති සංශෝධනය කිරීමෙන් ඒවායි අඩුපාඩු ඇති කරන අතරම ක්‍රියාත්මක කිරීමේදීද ඇතැම් විට වියවුල් තත්ත්වයන් නිර්මාණය වෙනවා. එනිසා නීති කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමට අමතරව විශේෂඥ කමිටුත් මෙම නව නීති ගෙන ඒමට සහ පවතින නීති සංශෝධනය කිරීමට පත්කොට තිබෙනවා. මේ අවස්ථාවේත් එවැනි විශේෂඥ කමිටු 14ක් අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ එවැනි කමිටු අතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත, සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්ම උදෙසා නීතියක් සම්මත කිරීම, රජයේ අභිචෝදක කාර්යාලය පිහිටුවීම ඇතුළු විශේෂ නීති ශේෂර සම්බන්ධයෙන් මෙම කමිටු ක්‍රියාත්මක වෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත නව පනත සංශෝධනය කළා ඒ කමිටු විසින් මා වෙත බාර දෙනු ලැබුවා. මේ මොහොතේදී එය දෙමළට සහ සිංහලට පරිවර්තනය කිරීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඉතාම ඉක්මනින් එම අලුත් ත්‍රස්තවාදයේ වැළැක්වීම සම්බන්ධයෙන් වූ පනත මහජන අදහස් විමසීම සඳහා මහජනතාවට පත්කරන්න ඉතාම ඉක්මනින් කටයුතු කරනවා. පරිවර්තන දෙක ආපු ගමන් අපි දීපයක පොරොන්දුවක් ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි කිරීම, අන්න ඒ දේ කරන්න අවශ්‍ය වෙන ටික දැන් අපි කළේ ඉවරයි. ගරු කතානායකතුමනි, අමාත්‍යාංශය, නීතිපද දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විශාල නීති ප්‍රසංස්කරණ සංඛ්‍යාවක මේ අවස්ථාවේ නියැලලා ඉන්නවා. ඒ වගේම මේ අවුරුද්දේ අපි ඉතාමත් සාර්ථක නීති ප්‍රසංස්කරණ කීපයක්ම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ සම්මත කරගත්තා. ඒ අතරින් අපරාධ සිදු කිරීම තුළ උපයන වත්කම් යළි ලබා ගැනීම හා රාජසන්ත කිරීමේ නීති ප්‍රතිසංස්කරණ අපි සිදු කළා. අපරාජයේ නීති සම්මත කිරීමෙන් නොනවතින අතර ඒවා ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනවා. අපේ ආනන්ද විජේපාල ඇමතුමා විසින් මේ පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම සඳහා වන පොලිස් කොට්ටාසය පසුගිය ඔක්තෝබර් 20 වෙනිදා ආරම්භ කළා. ඒ වගේම අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට ඉඩසලසමින් සැකකරුවන් චූදිතයින් සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විවෘත අධිකරණයේදී ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් ලබා ගැනීමේ නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම සුවිශේෂී සංදිස්ථානයක් වෙනවා. අපරාධ නඩුදාන සංග්‍රහයට කළ මෙම සංශෝධනය නිසා අවදානමට ලක්විය හැකි සැකකරුවන් සහ විත්තිකරුවන් අධිකරණයට ගෙන ඒමේ අවශ්‍යතාවය අවම වෙනවා. ඒ වගේම දුරබැහැර ස්ථානවල සිට යාමට ගතවන කාලය ඉතිරි කරගෙන විශේෂඥ සාක්ෂිකරුවන්ට එම කාලය ඵලදායි ලෙස රාජකාරී කටයුතු වල යෙදවීමට, ඒ වගේම සිතා සිබදා හැරීම හා විශේෂඥ වාර්තා විද්‍යුත් තැපැල්ල මගින් සිදු කිරීමේ හැකියාව දැන් පවතිනවා. විවෘත අධිකරණයේදී සාක්ෂි ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධාරා ලබා ගැනීමට අවශ්‍ය සංශෝධන සිවිල් නඩු විධාන සංග්‍රහයට ගෙනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. අධිකරණ පද්ධතිය නව්‍යකරණය ඉඩසැලසූ මෙම නීති ප්‍රතිසංස්කරණ මගින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ශ්‍රාව්‍ය දෘශ්‍ය පහසුකම් සපයන තාක්ෂණික උපකරණ කට්ටල 100ක් මේ වසර තුළ අධිකරණ වෙත ලබා දීමට ප්‍රසම්පාදන කටයුතු මේ දවස්වල වීම පවතිනවා. ගරු කතානායකතුමනි, ඒ වගේම විධිවිධාන යාවත්කාලීන කර ඵලදායීව හා සුමටව වාණිජ මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය සංශෝධන විනිමය බිල්පත් ආඥාපනතර සිදු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය වත්කම් කළමනාකරණය හා අධීක්ෂණයේදී තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන රාජ්‍ය නිලධාරීන්ට අධිභාර පැනවීම වෙනුවෙන් වසර කීපයක් විගරණ පනතර සිදු කර ගැනීමට නොහැකිව තිබූ සංශෝධන සම්මත කර ජාතික විගරණ කාර්යාලය ශක්තිමත් කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා. මැතිවරණයට කලින් මහජනතාවට අපි පොරොන්දු වුණා මහජන මුදලින් මේ රටේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම නවත්වනවා කියලා. ඒ අනුව අපි ජනතාවට දුන්න පොරොන්දුව ඉටු කරමින් හිටපු ජනාධිපතිවරුන් සහ අනාගත ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ලබා දෙන ආර්ථිකමය නොවන හිමිකම් ඉවත් කිරීමට නීති ප්‍රසංස්කරණ සිදු කළා. අපි ජනතාවට පොරොන්දු වුණා අනිකුත් නීති ප්‍රසංස්කරණත් සිදු කිරීම අවශ්‍ය කටයුතු සිදු කරමින් බව මේ අවස්ථාවේදී කරන්න ප්‍රකාශ කරන්න කැමැති. ගරු නියෝජක කතානායකතුමනි, අපට තියෙන ප්‍රධානම අභියෝගය වන්නේ නීතියේ ප්‍රමාදය. ජස්ටිස් ඩිලේඩ් ඉස් ජස්ටිස් ඩිනයිඩ්. නීතියේ ප්‍රමාදය කියන්නේ යුක්තිය නොවීමක් කියලා කියමනක් තිබෙනවා. නමුත් අපි මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතියට අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් කරන්නේ නැහැ. අපට වසරක් තුළ ජාත්‍යන්තර දර්ශකවල ඉහළයාමට එයත් එක හේතුවක් වුණා බව කියන්න කැමති. ගරු අගවිනිසුරතුමා ඇතුළු අධිකරණ සේවා කොමිස් සභාව අධිකරණ පරිපාලන විශේෂ සිදු කරනවා. එසේම අධිකරණ පද්ධතියට අවශ්‍ය ප්‍රවාහන සංනිවේදන හා යටිතල පහසුකම් ලබා දීම අපාමාත්‍යාංශය විසින් සිදු කරනු ලබනවා. මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමති වර්තමාන අගවිනිසුරතුමා ප්‍රධානත්වය දරන නව අධිකරණ සේවා කොමිසම් සභාව යුක්තිය පසුදෙමේ යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමට ඉතාමත් සක්‍රීයව කටයුතු කරන බව, හදිසි අධිකරණ පරීක්ෂා කිරීම වෙනත් පරීක්ෂණවලට අමතරව නව වශයෙන් සිද්ධ වෙනවා. ඔබ මාධ්‍යවල සහ මේ පාර්ලිමේන්තුවේ දැක්කා අර දායසිරි මන්ත්‍රීතුමා කිව්වා වගේ විනිශ්චයකාරවරු 22ට වැඩි සංඛ්‍යාවකගේ වැඩ තහනමකට ලක් කරලා තියෙන බව. ඒ අනුව ඔබට පේනවා හැම තැනම යම් වැඩ කටයුතු සිදුවෙමින් පවතිනවා. හැබැයි මම පැහැදිලිව කියන්න කැමති මේ සියලුම ක්‍රියාමාර්ග අධිකරණ සේවා කොමිස් සභාව ස්වාධීනව ගන්නව මිසක්කා ඒකට වෙන මැදිහත්වීමක් නැහැ. ඒ වගේම ගරු අග්‍රවිශ්වකාරතුමා විසින් ඒ සියලුම වැඩ තහනම් කිරීම ඉවත් කිරීම නීතියට අනුව සාධාරණත්වයේ යුක්තිය අනුව විමර්ශනය සිදුකොට දෙන ලද තීන්දුව අර ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා කියපු ආකාරයට නෙමෙයි. මට අධිකරණ සේවා කොමිස් සභාව දැනුම් දීලා තියෙනවා විනිශ්චයකාරුන් ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලවලට එරෙහිව ලැබුණු පැමිණිලි 650කට වැඩි සංඛ්‍යාවක් විමර්ශනය කරලා තීන්දුව තීරණ අරන් තියෙන බව. ඒ වගේම විනිශ්චයකාරුන්ගේ කටයුතු කාර්යක්ෂමව කරන්න ඔවුන් සම්බන්ධයෙන් සුවිශේෂී කාර්ය සාධන නැගීම් ක්‍රමයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට අධිකරණ සේවා කොමිසම් සභාව කටයුතු කරනවා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමගාමීව අධිකරණවල ගොඩ ගැහිලා තියෙන නඩු භාණ්ඩ මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනි විට නිෂ්කාශනය කරන්න විශේෂ වැඩපිළිවෙලක් අධිකරණ සේවා කොමිස් සභාව මේ වෙලාවේ ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා දීර්ඝ විස්තර සහිත චක්‍රලේඛයක් නිකුත් කරලා වෙනමම විනිශ්චයකාරවරුන් පත් කරලා එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමටත් අධිකරණ සේවා කොමිස් සභාව සාධනීය පියවර රැසකුත් ගෙන තිබෙනවා. මේ නිශ්චිත මොහොතේ මම ස්තුති කරන්න කැමති සෙනසුරාදා ඉරිදා දිනෙන් හිත් රජිස්ට්‍රාර්වරයා ඇතුළු සෑහෙන කාර්ය මණ්ඩල ප්‍රමාණයක් අධිකරණවල උදේ සිට හවස් වෙනකල් සති අන්තයේ පවා මේ වැඩ කටයුත්ත කරනවා. මොකද අපි හැමෝම නීතිජවරු වශයෙන් දන්නවා අධිකරණයේ කොච්චර නඩු භාණ්ඩ ගහලා ගොඩ තිරවද මේක ඉවරයක් කරන්න ඕනේ කියන කාරණාව. ඒ නිසා ඒ සහෝදර සහෝදරියන්ට උසාවියල වැඩ කරන මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. ඔව් මා දන්නවා වැඩේ අමාරුයි. නමුත් ඉවසීමෙන් වගවීමෙන් මේක කරගෙන යමු. ඔබලාට ඒ වෙන මහන්සියට අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ඒ දේශිද්ධ කරන සියලුම උසාවි කාර්ය මණ්ඩලවලට මම ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අප රජයේ ප්‍රතිපත්තියක් තමයි ඩිජිටල් රාජ්‍යකරණය. එහිදී අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීමට ස්වයංක්‍රීය අධිකරණ පද්ධතියක අවශ්‍යතාවය අධ්‍යයන රැසකින්ම හඳුනාගෙන තිබෙනවා. ගරු අගවිනිසුරතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු වලින් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ඩිජිටල් කරණයට ලක් කරලා තිබෙනවා. කෝට් ඔෆ් අපීල් එකෙත් ඩිජිටල් කරණයට ලක් කරලා තිබෙනවා. ඒ අනුව එතුමා මෙම ඩිජිටල් කරන වැඩසටහන අභියාචනාකරණ ඇතුළු අනිත් අධිකරණ සඳහා ව්‍යාප්ත කිරීමට කටයුතු සලසමින් සිටිනවා. අමාත්‍යාංශයේ විදිහට ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට අපි කටයුතු කරමින් සිටිනවා. තාමත් අපේ රටේ ජනගහනයට සාපේක්ෂව ඉන්න විනිශ්චයකාරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. ඒ අනුව විනිශ්චයකාරුන් සහ අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේ සැලැස්ම අපි දිගටම ක්‍රියාත්මක කරනවා. මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කරමින් රටේ ආර්ථික අර්බුදයට පෙර සකස් කළ වාර්තාව මා අගය කරන අතර එය වර්තමාන අවශ්‍යතාවය සමග වෙනස් වූ බවට අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව නව සැලැස්මක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට මා අපේක්ෂා කරනවා. මේ වසරේදී විනිශ්චයකාරවරුන් 50 දෙනෙකු අලුතින් බඳවා ගනිමින් අධිකරණ පද්ධතිය ශක්තිමත් කරනු ලැබුවා. ඒ වගේම අධිකරණ සේවා කොමිස් සභාව විසින් පුත්තලම පොළොන්නරුව අනුරාධපුර සඳහා අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ ආලම් කළ අතර රත්නපුර කෑගල් යන ස්ථානවල අතිරේක දිසා අධිකරණ ආරම්භ කළා. ඒ වගේම මනම්පිටිය සහ කල්පිටිය සංචාරක අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ දක්වා උසස් කිරීමට ගරු අගවිනිසුරතුමාගේ එකඟතාවය ලැබිලා තිබෙනවා. අපි ඉක්මනින් මේ ගැසට් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම බිබිල, හෙට්ටිපොළ, දෙයියන්දර, තඹුත්තේගම, අඟුරුකොළ පැලැස්ස, ආනමඩුව සහ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණ, දිසා මහේස්ත්‍රාත් අධිකරණ ලෙසට අධිකරණ බලය ලබා දෙමින් ගැසට් කිරීම සඳහා ඉල්ලීම මේ වන විටත් රජයේ මුද්‍රණාලාධිපති වෙත අපි යොමු කළා තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයෙන් පහසුකම් සැපයීම මත මේ වසරේදීත් කොළඹ තවත් සිවිල් අභියාචන අධිකරණයක් ආරම්භ කළා. ඒ වගේම කොළඹ මෙතෙක් පැවති මහා අධිකරණ ශාලා 8ට තවත් එකක් එකතු කොට මේවාෙහි විවිධ විෂයන්ට අදාළ නඩු විමසීම ආරම්භ කොට තිබෙනවා. නමුත් ගොඩගැසී තිබෙන නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා තවත් අධිකරණ ශාලා අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා අපේ රජයේ ඇමතිවරු නිල් නිවාස භාවිත කරන්නේ නැහැ. ඒ අනුව ඇමති මණ්ඩලය තීරණය කළා ඇමති නිල් නිවාසවලින් යම් ප්‍රමාණයක් 4ක් මහාධිකරණ සඳහා වෙන් කිරීමට. ඒ අනුව ගරු අගවිරිසිතුමාත් සමග සාකච්ඡා කළා අප ඉදිරියේදී එම නිවාසවල මහාධිකරණ ශාලා తాවකාලික වශයෙන් තැන්පත් කිරීමට සිදු කරනවා.
අධිකරණ ඇමතිතුමා සභාව නොමග ඇරලකවා අද උදේ කිව්වා රාජ්‍ය පරිපාලන ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිවරු 6යි කථානකතුමා 7ක් අරන් තිනවා ඇමතිවරුන්ගේ නිල නිවාස.
බඩදෙන් හරි මම හිතන ඔබතුමා තේරුම් ගත්තා මම කියපේ. ඔතන නිවාස ගොඩක් තියෙනවා. නිවාස 4ක් අපි අරන් තිනවා අධිකරණ වලට. ඒක කිව්වේ.
මේ
හොර්බල් ගායන්ත කරුණාසෙන්
ඇමතිතුමා මිනිට්ටුවක් දෙන්න ඔබතුමාටත් ප්‍රයෝජනයක් වෙයි. අද කල්තැබීමේ යෝජනාව තියෙන සුජීව සේනසිංහ මන්ත්‍රීතුමාගේ අද කතිකෝ රාසියක් ඉන්න නිසා එතුමා කියනවා එතුමා ඒක අයින් කරගන්නම් කියලා ආණ්ඩුවටත් විපක්ෂයටත් කතිකේන්ට වැඩිපුර වෙලාවක් ඒ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් නිසා. හරි.
කියන්නේ ස්වාමී ගරු නියෝජකතුමනි මා සඳහන් කරේ ගරු නියෝජ කතානායකතුමනි
ඕකේ you may continue Ms. Harshan you can continue have a few more minutes.
Thank you. ගරු නියෝජ කතානායකතුමනි අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් තමයි මම ඊට කලින් කියනෝනේ නිවාස 4 ඉතාම ඉක්මනින් තව සද් දෙකකට අඩු කාලයක් තුලදී අපි අධිකරණ සේවා කොමිස සභාවට අග්‍ර විශ්කාරතුමාට බාර කරනවා. ඒතර ඒ නඩිවල විශේෂ නඩු එහෙම නැත්නම් වංචා දූ සම්බන්ධයෙන් වූ නඩු හෝ ගරු අග්‍ර විශ්කාරතුමා සුදුසු යයි හිතන නඩු අහන්න ඒ අධිකරණ ශාලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ගරු නියෝජ කතානායකතුමනි අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් තමයි අධිකරණ පද්ධතියට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම. මා අමාත්‍යාංශයේ බාර ගන්නකොට ඉදිකිරීම් ආරම්භ කරලා අවසන් කරපු ව්‍යාපෘති රැසක් තිබුණා. අධිකරණ සේවා කොමිස සභාව 2017 වසරේ ඉඳන් තියෙන්නේ කන්ටේනර් වල. අපිට පුළුවන් වුණා අධිකරණ සේවා කොමිස සභාව ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරලා බාර දෙන්න. චීන ආධාර යටතේ අභියාචන අධිකරණ ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර එය මෙම වසරේ ජනවාරි මාස ජනතා අයිතියට පත් කළා. එසේම චීන ආධාර යටතේ සිදුවන ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කොට මෙම වසරේ දෙසැම්බර් මාස අපට බාර දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම පුත්තලම අධිකරණ ගොඩනැගිල්ල අපි පසුගිය මාසයේ විවෘත කළා. වාකරේ නිකවරටිය වාලච්චිර ගොඩනැගිලිත් මේ වසර තුලදීම අපි ජනතා අයිතියට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. BCC ඉඩමේ අමාත්‍යාංශ ගොඩනැගිලි ඉදිකිරීම අපි ආරම්භ කළා. දැනට කොළඹ අලුත් කඩේ අධිකරණ පවතින සමස්ත භූමි භාගයේම අධිකරණ සංකීර්ණයක් ලෙසට හඳුනා ගනිමින් එහි වෙනම අපරාධ සිවිල් අභියාචන සහ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට ඇති කිරීමටත් පියවර ගනිමින් පවතිනවා. ඒ අනුව සිවිල් නඩු වලට අදාළ පූර්ව නඩු විභාග අධිකරණ, සුළු හිමිකම් අධිකරණ, දිසා අධිකරණ, වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචන මහාධිකරණ මෙන්ම ජාත්‍යන්තර ඒ අනුව සිවිල් නඩුවට අදාළ පූර්ව නඩු විභාග අධිකරණ, සුළු හිමිකම් අධිකරණ, දිසා අධිකරණ, වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචන මහාධිකරණ මෙන්ම ජාත්‍යන්තර බේරුම් කරන මධ්‍යස්ථාන ආදී සඳහා නවීන පහසුකම් සහිත සුහුරු ශාලා, සුහුරු අධිකරණ ශාලාවල යුක්ත නව අධිකරණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම 2026 වසරේ ආරම්භයේ සිදු කිරීමට සැලසුම් කොට තිබෙනවා. ඒ වගේම මෙම අයවැය යටතේ ලබා දෙන ප්‍රතිපාදන මගින් කඩුවෙල නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කරනවා. අපේ රජයේ ඇමතිවරු නිල් නිවාස වගේම සුඛෝපභෝගී වාහන භාවිතා කරන්නෙත් නැහැ. ජනතා මුදල් ඉතිරි වන ආකාරයට අපි අර පිරිමැස්පෙන් කටයුතු කරනවා. අධිකරණ අමාත්‍යාංශයේ සතුව තිබුණු සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරලා රුපියල් මිලියන 190කට වැඩි මුදලක් අපි රාජ්‍ය ආදායමට බැර කරලා තිබෙනවා. තවත් කීපයක් තියෙනවා. ගරු නියෝජක කතානායකතුමනි නිත්‍ය වශයෙන්ම අප රජයේ විෂමද්‍රව්‍ය උදුර රටින් මුලින් උපුටා දානවා. ඒ සඳහා රටම එකට ජාතික මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග බන්ධනාගාර පිරී ඉතිරී ගොස් තිබෙනවා. බන්ධනාගාරයේ තියන්න පුළුවන් ප්‍රමාණයට වඩා තුන් ගණයක් ඉක්මවා රඳවන් ඉන්නවා. බන්ධනාගාර තදබදය අවම කිරීමට පල්ලංසේන සහ බූස බන්ධනාගාරවල ධාරිතාවය වැඩි කරනු ලැබුවා. ඒ වගේම අයවැය ගැස්තු බෙන්තු ප්‍රතිපාදන යටතේ වටරැක කළුතර නව ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපතිතුමා අයවැය කතාවේදී බන්ධනාගාර පුළුල් කිරීම ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කළා. එම ප්‍රතිපාදන මගින් 2018 වර්ෂයේ ඉදිකිරීම ආරම්භ කර නතර වී තිබෙන මාතර කොටවිලවත්ත බන්ධනාගාර සංකීර්ණ ඉදිකිරීම ආරම්භ කර මාතර නගර සැලසුම ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දෙනවා. එසේම ආර්ථික අර්බුදයේ හේතුවෙන් නතර වී තිබෙන වාරියපොළ බන්ධනාගාරය පුළුල් කිරීම යළි ආරම්භ කරනු ලබනවා. ඒ වගේම බන්ධනාගාර තදබදයේ කෙටි කාලීන විසඳුමක් ලෙස ඉඩ තිබෙන ස්ථානවල తాවකාලික ඉදිකිරීම සිදු කිරීමට මේ වන විටත් පියවරගෙන තිබෙනවා. ගරු නියෝජක කතානායකතුමනි, ජාතික ඒකාබද්ධතාවය තහවුරු කිරීම සහ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් මෙම අමාත්‍යාංශ විෂයපතේ අයත් වෙනවා. ඒ සඳහා අපගේ ජාතික ඒකාබද්ධතාංශයත් ආයතන කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා. ජාතික ඒකාබද්ධතාංශය විසින් බහුවාර්ගික බහුආගමික ජන කණ්ඩායම් අතර සාමය සහජීවනය සහ සංහිඳියාව වැඩිදියුණු කිරීමට, ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට, පාරිසරික හා සුරක්ෂිතතාවය තුළින් ජනවාර්ගික සහජීවනය ඇති කිරීමට ප්‍රතිලාභීන් 15,552ක් සඳහා වැඩසටහන් 318ක් පවත්වලා තිබෙනවා. එසේම ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය ලාංකීය ජනතාව අතර සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය උදෙසා අධ්‍යාපන වැඩසටහන්, කලා සහ සංස්කෘතික වැඩසටහන්, සමාජ ආර්ථික වැඩසටහන් ඇතුළු වැඩසටහන් ගණනාවක්ම සිදු කරලා තිබෙනවා. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සිදු කරන ලද විමර්ශන 2028 වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ සැලැස්මට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිබෙනවා. එසේම සමූහ මිනිවලවල් 17ක කැණීම් හා වෝහාරික විමර්ශන සිදු කරමින් පවතින අතර කොළඹ වරායේ මන්නාරම, තිරුකේශ්වර, යාපනය, චෙම්මනි, මඩකලපුව, කුරුක්කොල් මඩම්, ත්‍රිකුණාමලය ශාම්පූර් ප්‍රධාන ස්ථානයන් වෙනවා. මෙම සමූහ මිනිවල් කැණීම හා වෝහාරික විමර්ශන සිදු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ මේ දක්වා රුපියල් මිලියන 22කට වැඩි මුදලක් වියදම් කරලා තිබෙනවා. එසේම සැප්තැම්බර් මාසයේ ජිනීවාහිදී පැවති බලහත්කාරයෙන් අතුරුවන් පිළිබඳ කමිටුව ඉතා සාර්ථක වාර්තාවක් අපි ඉදිරිපත් කළා. ඔවුන්ගේ විමසුම් ලයිස්තුවටත් රටක් ලෙස සාර්ථකව පිළිතුරු ලබා දීමට අපි ඇයට හැකියාව ලැබුණා. ගැටුම් වලින් විපතටපත් වූවන්ට අර්ථදායි සහ තිරසාර හානිපූර්ණයන් සිදු කිරීම සඳහා හානිපූර්ණ කාර්යාලය ක්‍රියාත්මක වෙනවා. උතුරු නැගෙනහිර යුද ගැටුම් හේතුවෙන් සිදු වූ මරණ, තුවාල සහ දේපළ හානි වෙනුවෙන් වන්දි ගෙවීම වසර 30කට ආසන්න කාලයක් සිදු කරමින් පැවති අතර අපරාජයේ යටතේ මේ වන්දි ගෙවීම පසුගිය සැප්තැම්බර් මාසයේ සම්පූර්ණයෙන් අවසන් කළා. ඒ වගේම 10 වසරෙන් පසු අතුරුදහන් වුවන්ගේ පවුල් 4348කට මේ දක්වා ගෙවීම සිදු කර ඇති අතර අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ නිර්දේශ අනුව දිගටම එම ගෙවීම සිදු කරනවා. ඒ වගේම 20 වසරකට පෙර අතුරුදහන් වුවන්ට වන්දි සූත්‍රයක් නිර්මාණය කර වන්දි පැකේජයක් ලබා දීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ගරු නියෝජක කතානායකතුමනි, ඒ වගේම අප රජයේ වංචනික ලෙස වන්දි ලබා ගැනීමට කිසියෙකුට ඉඩ නොතබන අතර අරගලයෙන් හානි වූ වන්දිය ලැබිය යුතු නියම පුද්ගලයන්ට වන්දි ලබා දීම සඳහා නිර්ණායක සකස් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. හානිපූර්ණ කාර්යාලය මගින් මූල්‍ය සහන පමණක් නොවේ, මනෝ සාමාජීය සහ ජීවනෝපාය සහයත් ලබා දෙනවා. ඒ සඳහා ජීවනෝපාය වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති අතර ඒවායේ සාර්ථකත්වය පිළිබඳ නිරන්තර සුපරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒ වගේම කියන්න සතුටුයි, පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ වින්දිත අරමුදලින් වින්දිතයන් 663ක් සඳහා රුපියල් මිලියන 310ක් වන්දි ලබා දී සම්පූර්ණ වන්දි ගෙවීම අවසන් කර තිබෙනවා. ගරු කතානායකතුමනි, ගෙවි ගිය වසර තුළ අප සිදු කළ කාර්යයන් බොහෝ තිබෙනවා. අප අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාව මගින් නිරතුරුව ඉදිරිපත් කර තිබෙනවා. අපි ජනතාවට පොරොන්දු ස්වාධීන කාර්යක්ෂම හා විනිවිදභාවී යුතු යාන්ත්‍රයක් තුළින් මහජන විශ්වාසය නැවත ගොඩනගනවා. අමාත්‍යාංශයේ කාර්යයන් සාර්ථකව ඉටු කිරීමට කැප වී සිටින අමාත්‍යාංශ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයට මාගේ ස්තුතිය පළ කරනවා. එසේම සෑම අතින්ම සහයෝගය ලබා දෙන ගරු අගවිනිසුරුතුමා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ගරු විනිසුරුතුමන්ලා ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයද මා මෙලාවේ ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ගරු නීතිපතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ විෂයපදයට ගැනන දෙපාර්තමේන්තු ආයතන ප්‍රධානීන් ඇතුළු එම කාර්ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තුතිය මා පිරිනමනවා. බොහොම ස්තුතියි.
Order please. The House will resolve itself, the committee will resolve itself into Parliament. This announcement, I wish to inform that since the honorable member who had listed to move the adjournment motion today has withdrawn from the motion, the time scheduled to continue with this business of the House, the parliamentary business held on 11/25/2025, the time allocated from 6 to 6:30 p.m. could be used for debating the adjournment motion be utilized with the permission of this House for the committee stage debate of the appropriation bill. House agrees? The Parliament resolves into a committee of the whole Parliament. Honorable Mrs. Chamindrani Kiriella, you have 10 minutes.
10 minutes.
Honorable Minister, wait for you, yes. Honorable Chandanabe Ratna.
Garu Niyojya Kathanayaka Tumani Udi, Garu Chamara Sampath Dasanayaka Mantri Tuma, Idiripat Karu, Prashneyata Mama Dunnu Pilithura. යම් අපැහැදිලි බවක් එතුමන්ට තියෙනවා වගේ මට එතුමගේ කතාවෙන් පැහැදිලි වුණා. ඒ කාරණේ මෙහෙමයි. අර රජයේ බංගලා නිවාස කිසිම ඇමතිවරයෙක් අරගෙන නැහැ. හරි. හරි. ඒ වගේම මම කියන කලින්ද. හරි.
හොර්වර් ගරු මන්ත්‍රීතුමා මේ පැහැදිලි කිරීමක් කරන්නේ.
ඒ අරන් තියෙන්නේ නියෝජ්‍ය ඇමතිවරු.
Can you make it very short, Honorable
Loris Nivasa Sankirne, may Mantri Varuntemi Nilanivasa Misa, Rajay Bangala Dilatini, Arakalin Sadhan Karapu, Allah Sodushan, Chodana Vimarsana Commission Sabab, Police Department to Adikarna Matyansa, Hayak, Hari, Tota Niojamaturu, Araganatini, Rajay Bangala Nivasa Neme, Loris Nivasa Sankirne, Nilanivasa.
Okay.